ඔබේ ප්‍රජාවේ සිදුවන දෑ සහ ඔබේ සංවාද සඳහා දැන් SBS සිංහල වැඩසටහන ඔබ වෙනුවෙන්ම.
මේ වෙනකොට ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරට පැමිණලා සිටිනවා ශ්‍රී ලංකාවේ ප්‍රධාන විපක්ෂය සමගි ජනබලවේගේ ජාතික සංවිධායක තිස්සත්තනායක මහතා. ඉතින් ඔහුගේ සංචාරයත් සමග SBS සිංහල සේවය අපි යම් අවස්ථාවක් ලබා ගත්තා අපේ මැදිරියට ඔහුව කැඳවාගෙන. මේ වෙනකොට ලංකාවේ දේශපාලනික තත්ත්වය පිළිබඳව විපක්ෂයේ මතය පිළිබඳව යම් සාකච්ඡාවක් සිදු කරන්න. ඉතින් දැන් සමගි ජනබලවේගේ ජාතික සංවිධායක තිස්සත්තනායක මහතා අපේ මැදිරියේ ඉන්නවා. අයිබෝවන්.
අයිබෝවන්.
මුලින්ම කතාබහ කරමු මේ වෙනකොට ලංකාවේ තියෙන දේශපාලනික වාතාවරණය සම්බන්ධව විපක්ෂයේ මතය. අපි දකිනවා රටේ ආර්ථිකයේ පැත්තෙන්, දේශපාලනිකව යම් යම් මතවාද පැත්තෙන්, අර්බුදකාරී වාතාවරණ පැත්තෙන්. ඉතින් එහෙන් බැලුවම විපක්ෂයේ කොයි වගේ තැනකද මේ වෙනකොට හිටගෙන ඉන්නේ ලංකාවේ දේශපාලනේ?
ඔව්, ලංකාවේ දේශපාලනය අස්ථාවර තත්ත්වයක තිබෙන්නේ. විශේෂයෙන්ම මේ වෙනකොට ලංකාවේ මතුවෙච්ච ආර්ථික ප්‍රශ්න, සමාජීය ප්‍රශ්න සහ දේශපාලන ප්‍රශ්න කිසිවක් විසඳිලා නැහැ. නමුත් අපිට හිතනවා දැන් තාවකාලික යම් විරාමයක් ලැබුණා වගේ පෙනුනත් රටේ ආර්ථික ප්‍රශ්නයත්, සමාජීය ප්‍රශ්නයත්, දේශපාලන ප්‍රශ්නයත් පුපුරා යාම තත්ත්වයකට තිබෙනවා. ඒකට මූලික හේතුව තමයි අපි නිසි කළමනාකරණයකින් තොරව රට ඉස්සරහට යන්න ඉඩදීම හරහ ඇතිවෙච්ච ලොකු පීඩනකාරී තත්ත්වය. හැබැයි ඒකට මූලික වශයෙන්ම වගකීම පසුගිය කාල සීමාව තුළ පාලනය ඇතිවෙච්ච වැරදි බලපෑවා. මොකද රටේ දේශපාලන ස්ථාවරත්වය බිඳ වැටෙන මූලිකම හේතුව මහජනතාව තුළ ඇතිවෙච්ච අරගලකාරී තත්ත්වය. ඒකටත් හේතු ගණනාවක් තිබෙනවා. ඉතින් කොහොම වුණත් මම දකින්නේ තාමත් රට මතු පිටින් යම් ස්ථාවරයක් තිබෙනා වගේ හැඟුණත් ලොකු පිපිරීමක් රටේ ජනතාව තුළ විශාල ලෙස තිබෙනවා. ඉතින් ඒක දේශපාලන ස්ථාවරත්වය හොඳයි කියලා කියන්න බෑ. ඒත් එක්කම ආර්ථික ස්ථාවරත්වයක් ඇති වුණායි කියලා කාටවත් සුබදායකයි කියන වචනේ පාවිච්චි කරන්න බෑ. කොහොම වුණත් මුළු මහත් සමාජයේම දැවැන්ත පීඩනකාරී තත්ත්වයක ඉන්නවා කියන එක තමයි මගේ හැඟීම.
ඔව්, අපි විශේෂයෙන්ම මේ දැන් ලංකාවේ ආර්ථික තත්ත්වය පිළිබඳව කතා බහ කරනවා නම් අපි දකිනවා සෑහෙන කාලයක් තිස්සේ ආපු ලොකු පීඩනයක් දැන් අපි දකිනවා යම් ආකාරයකට ටිකක් අර ඇවිලුණු ගින්න මදක් නිමිලා වගේ ස්වරූපයක්. නමුත් අලුයට ගිනි පුපුරු තියෙනවා. අපි දැක්කා IMF එක සමග රජය සම්බන්ධ වෙලා යම් එකඟතාවලට ආවා. ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව විශාල කතාබහක් ඇති වුණා. විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සෑහෙන කාලයක් තිස්සේ උත්සාහ දරලා ඉන්දියාව, චීනය, පැරිස් සංවිධානය මේ සියලුම ආයතන සමග එකතු වෙලා යම් එකඟතාවලට ඇවිල්ලා තිබුණාට පස්සේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව විශාල කතාබහක් ලංකාව තුළ ඇති වුණා. දැන් විපක්ෂයේ අදහස මොකක්ද මේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධව?
පළමුව කියන්න ඕනේ ලංකාවේ පවතිනු මේ ආර්ථික අර්බුදයට යම් ආකාරයක පිළිසරණක් ස්වායාම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අර්බුදවලට යන ස්ථාවරයේ අපිත් ඉන්නවා. අපි එක දිගින් දිගටම පෙන්ලා දුන්නා. 2020 රට වැටෙනවායි කියලා අපිට පෙනුනහම සමගි ජනබලවේගයේ හැටියට කෙලින් අපි පෙනී සිටියා ජාත්‍යන්තර මූල්‍ය අර්බුදවලේ සහයෝගය අපි ලබාගත යුතුයි කියන ස්ථාවරේ. හැබැයි එවකට හිටපු ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව එක ප්‍රතික්ෂේප කරා. ආණ්ඩුවේ මැති ඇමතුරු දැවැන්ත ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීම පවා ප්‍රතික්ෂේප කරා පමණක් නෙවෙයි, සමහර මැති ඇමතුරු ප්‍රසිද්ධ කීප කතාවක් තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියොත් ඔවුන් ඉල්ලා සිටිනවායි කියලා ආණ්ඩුවට තර්ජන පවා කළා. කොහොම වුණත් දැන් අපි අවසාන වශයෙන් එතෙන්ට ගිහිල්ලා තිබෙනවා. දැන් අපි ප්‍රමාද වෙලා වුණත් එතෙන්ට යෑම හොඳයි. හැබැයි ප්‍රශ්න තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් සමග ගනුදුනු ඇති කර ගන්නකොට, නැත්නම් ඒ සාකච්ඡාමය එකඟතාවය ඇති කර ගන්නකොට අපි ඒ සාකච්ඡාවට ගිහිල්ලා තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි පිටමිතක අපි ඒවාට යම් ආකාරයක රටට ගැළපෙන පරිදි හදාගෙන නෙවෙයි. එතනයි තියෙන ප්‍රශ්නේ. ඒකේ මූලික කාරණාවක් අපිට පෙන්ලා දෙන්න පුළුවන්. දැන් එකක් තමයි ඔය දේශීය ණය ප්‍රශස්තිකරණය කියලා ආණ්ඩුව හඳුල්ලා දුන්න වැඩපිළිවෙල. දැන් මේක ජාත්‍යන්තර මූල්‍ය අතර කිව්වටත් වඩා එහා ගියේ වැඩසටහනක්. ඒ කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියලා නෑ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න ඕන කියලා. හැබැයි ඒක අපි ඊටත් එහා ගිහිල්ලා. දෙක තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇති කරපු යම් කොන්දේසි. ඒ කිව්වේ රාජ්‍ය ව්‍යවසායකන් පිළිබඳව ඇති කරගත්ත කොන්දේසි. ඒත් එක්කම අපි අනිත් පැත්තට ගත්තොත් ආදායම් වැඩි කර ගැනීම පිළිබඳව කරපු කොන්දේසි. ඊළඟට තුන්වෙනිම අපේ නාස්තිය දූෂණය, වංචාව අවම කිරීම සහ කාර්යක්ෂමතාවය වැඩි කිරීම පිණිස ඇති කරගත්ත කොන්දේසි මෙව දිහා බලපුවම ආණ්ඩුව සැබෑ ලෙසම ඒවා යළි සකස් කරන්න උත්සාහයක් තිබෙනවද කියලා ප්‍රශ්නෙත් අපි ඉස්සරහ තිබෙනවා. ඒක විපක්ෂයේ හැටියට අපි තාමත් පැහැදිලිව කියන කාරණාවක් තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිට ලබා දීලා තිබෙන්නේ රබර් ස්ටෑම්ප් එකක් කරහා අනුමැතියක් විතරයි. අපේ වගකීම තමයි අපි නිවැරදිව අපේ මූල්‍ය සහ ආර්ථික තත්ත්වය හසුරවා ගැනීම. ඒකට ගන්න ඕන පියවර ගණනාවක් තිබෙනවා. ඒකේ ආදායම් වැඩි කර ගැනීමට තියෙන එකම මාර්ගය රටේ ජනතාව පිට බදු බර පැටවීම කියන එක තමයි ආණ්ඩුව හිතන්නේ. ඒතර බදු බර පැටවීම පමණක් නෙවෙයි රටේ ආදායම් වැඩි කර ගන්න ඕන පියවර. තවත් ආදායම් මාර්ගවලට අපි ආ යුතුයි වෙනත් ආකාරයක රාජ්‍ය ආදායම් වැඩි කර ගන්න.
දැන් විපක්ෂයේ අදහස මොකක්ද? මොන ආකාරයෙන් දේ සිදු කළේ?
ඒක කාරණා දෙකක් අපි දකිනවා. එකක් තමයි බදු බර පමණක් නෙවෙයි රාජ්‍ය විවසාය ආයකත්වයේ හරහා රටේ ආදායම් වැඩි කර ගැනීමට ආණ්ඩුව පියවර ගැනීම. දෙක, ආණ්ඩුව ඇත්තටම දැන් නාස්තිකාර වියදම් තිබෙනවානේ. දැන් අපිට දරා ගන්න බැරි තරම් රාජ්‍ය පරිපාලන වියදම වැඩි වෙලා. ඒත් එක්කම ආණ්ඩුව ඇතුලේ තාම දූෂණය, හොරකම, වංචාව කියන එක මොන නීතිය ගෙනාවත් එක තියෙනවා. දැන් උදාහරණයක් ගන්නකොට මේ ඊය පෙරේදා රට තුල ඇති වෙලා තියෙන කලබලකාරී තත්ත්වය, විශේෂයෙන්ම ওই සෞඛ්‍ය ශාස්ත්‍රයේ බෙහෙත් ගෙන්වීම සහ ඒ ආශ්‍රිතව ඇති වෙච්ච කල්පැනපු බෙහෙත් ආදිය හඳුන්ලා දීමේ ගැටලුව. දැන් මේවා පස්සෙන් විශාල මහා ජාවාරමක් තිබෙනවා කියලා ලොකු චෝදනා තිබෙනවානේ. මං අපි කියන්නේ අන්න ඒ වගේ දේවල් කළමනාකරණය කිරීම හරහා ආදායම වැඩි කර ගැනීම වගේම නාස්තියවම කර ගැනීම සහ හොරකම අවම කර ගැනීමත් එක්තරා විදිහක රටේ ආදායම ස්ථාවර කරගන්න හේතුවක්. අපි කියන්නේ මෙන්න මේවා කරන්න. ඉතින් ආණ්ඩුව පෞගේ කාලේ දූෂණ විරෝධී පනතක් ඉදිරිපත් කළානේ. ඒක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට අනුවගෙන අපිකක් කියලා අපි හොඳටම දන්නවා. හැබැයි ඒ ගිවිසුම හරහා වුණත් ආණ්ඩුව හඳුන්ලා දුන්නු නීතිවල බරපතල අඩුපාඩුකම් තිබෙනවා. ඉතින් මේවා අපි පෙන්ලා දුන්නට ආණ්ඩුව ඇහුම්කන් දෙන්නේ නැහැ. මොකද එතන බහුතරය තියෙන නිසා ඒගොල්ලෝ බහුතරයෙන් නීති සම්මත කරනවා. හැබැයි අවංකනම් ඒ වගේම රටට යම්කිසි නිවැරදි මාර්ගයක අපි අපේ ආර්ථිකය සහ රට ගෙනියන්න ඕන කියලා හිතනවා නම් අපි හිතන්නේ අපි කියන දේවල් වලටත් ඇහුම්කන් දීලා සමවරව තීරණ ගැනීම ආණ්ඩුවේ වගකීමක්. හැබැයි එහෙම වෙන්නේ නැහැ.
දැන් දූෂණ විරෝධී පනතට යම් සංශෝධන එකතු කරන්න ඕන කියලා පාර්ලිමේන්තුවේ විශාල කතාබහක් ඇති වුණා. ඊට පස්සේ ඒක සංශෝධන සහිතව සම්මත වුණානේ. දැන් එතනදී විපක්ෂයට මීට වඩා බලයක් යොදන්න තිබුණේ නැද්ද?
අපි ඇත්තටම අපේ බලය යෙදුවා විතරක් නෙමෙයි, දූෂණ විරෝධී පනත මුල්වරට ගෙනාවු වෙලාවෙත් අපි ඒකට විරෝධය පළ කළා. අපි කිව්වා යම් යම් කාරණා ඒකට ඇතුළත් කරන්න කියලා. ඒකේ ප්‍රධාන කාරණා දෙකක් අපි යෝජනා කරා, ওই සාමාන්‍ය ගෙනාවු කුඩා සංශෝධන වලින් එහා. එක කාරණාවක් තමයි අපි කිව්වේ ලංකාවේ අරගලයේ කාල සීමාව තුළ ජනතාව පාරට බහැලා කිව්ව මූලික කොන්දේසි කාරණා දෙකක් අපි දුටුවා. එකක් තමයි, එකක් රටේ අපේ අහිමි කරපු සම්පත් යලි ශ්‍රී ලංකාවට ලබා ගන්න. කියන්නේ ඔය කියන්නේ හොරකම් කරා කියලා, අපෙන් අරන් ගියා කියලා. අන්න ඒ දේපළ හා සම්පත් යලි රටට ගෙන ඒමට අවශ්‍ය නීතියත් මේක ඇතුළට ගේන්න කියලා. දෙවෙනි කාරණේ අපි කිව්වා මේ අයට දඬුවම් කරන්න පුළුවන් නීතිත් මේකට ඇතුළ කරන්න කියලා. එතකොට දැන් මේ දෙක අවශ්‍ය. මේකට ආණ්ඩුව කිසිදු පියවරක් ගත්තේ නැහැ. ඒ නිසාම අපි පෞද්ගලික මන්ත්‍රීවරු කෙටුම්පතක් ඉදිරිපත් කරා. ඒ පෞද්ගලික මන්ත්‍රීවරුන්ගේ කෙටුම්පතේ අපි ඇතුළත් කළා තියෙන අර ස්ටෝලන් ඇසට් රිකවරි කියන ඇක්ට් එක. ඒ කියන්නේ අපි හැදුවා නීතියක්. ඒ වගේ දේවල් ආවරණය කරගන්න ජාත්‍යන්තර නීතිත් එක්ක එකට වැඩ කරන්න පුළුවන් නීති සමූහය රටේ හදන්න. ඉතින් ඒවා අපි ඉදිරිපත් කළා තියෙනවා. අපි කිව්වා ඒක ගන්න අඩු ගානේ. හැබැයි අවාසනාවට වගේ ආණ්ඩුවේ බලධාරීන් ඒ සියල්ල ප්‍රතික්ෂේප කරා. ඒගොල්ලෝගේ නිදහසට කාරණාව තිබුණේ මේක ඇතුළත් කරගැනීමට මේ වෙලාවේ අවශ්‍ය නැහැ. ඒක අපිට පස්සේ කරන්න පුළුවන්. දැන් අපි රටේ තියෙන නීති පද්ධතියට මේ ටික එකතු කරමු කියලා. හැබැයි එකක් අපි පිළිගන්නවා. මේක රටේ තියෙන සාමාන්‍ය නීතියට වඩා ටිකක් උඩින් තියෙනවා. ඒ කියන්නේ අල්ලස් නීතිය, වත්කම් බැරකම් නීතිය, ඒවට වඩා ටිකක් හොඳයි. නමුත් 100%ක් හොඳයි කියලා අපි කියන්නේ නැහැ. අර සංශෝධන ටිකක් ආවනම් තමයි මේ පනතේ සැබෑ ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒකෙන් අපි පේන කාරණාවක් තියෙනවා. ඉතිහාසයේ කරපු වැරදි ගැන හොයන්න ආණ්ඩු කිසිම උවමනාවක් නැහැ. ඒ වගේම ඉතිහාසයේ සිදු වෙලා තියෙන ඒ වංචාවන් සම්බන්ධයෙන් ක්‍රියා කරලා රටට ඒ දේපල අත්පත් කරලා දෙන්න රටට උවමනාවක් නැහැ. ඒක තමයි මේ ආණ්ඩුවට උවමනාවක් නැහැ කියන එකෙන් අපි පෙන්ලා දුන්නු කාරණාව.
එතකොට බැරි වුණාද සමග ජනබලවේගයට විපක්ෂයේ විදිහට අනිකුත් පක්ෂ සම්බන්ධ කරගන්න විපක්ෂයේ මතය වැඩි කර ගැනීම උදෙසා?
ඇත්තටම අපි අරගෙන තිබෙනවා. දැන් උදාහරණයක් කිව්වොත් දැන් සමග ජන බලවේගයට තියෙන ආසන 52යිනේ. මේකෙමුත් කීප දෙනෙක් ආණ්ඩුවත් එක්ක ගනුදෙනු කරනවා. නමුත් අපි දැනට 80 ගණනක් දක්වා වැඩි කරගෙන තිබෙන ඒ අපිම නෙවෙයි. ඒ කියන්නේ විපක්ෂයට එකතු කරගෙන තිබෙනවා ආණ්ඩුවේ ඉඳලා විපක්ෂයේ වාඩුණු මන්ත්‍රී කණ්ඩායම්. දැන් ඔය GL පීරිස් මහත්මයා, ඩල සලහපෙරුම මන්ත්‍රීතුමා,
නිදහස්
ජාතික සභාව, ඒ වගේම අනිත් කණ්ඩායම්. දැන් අපිට පාර්ලිමේන්තුවේ වැඩ කරනවා විපක්ෂ නායකතුමාගේ ප්‍රධානත්වයෙන් ප්‍රේමදාස මැතිතුමාගේ විපක්ෂයේ විධායක සභාව කියලා අපි ආයතනයක් හැදුවා. ඒක හැම සඳුදාම අපි උදේ රැස් වෙනවා. ඒ රැස් වෙන්නේ මූලික වශයෙන් කාරණා කීපයක් බලන්න. එකක් තමයි පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන අනපනත්වලදී අපි එකට කොහොමද අපේ ස්ථාවරය ප්‍රකාශ කරන්නේ. ඒ කාරණාව පිළිබඳ හොයන්න. දෙක තමයි පාර්ලිමේන්තුවේ පිට කොහොමද අපි මේ සම්බන්ධයෙන් ක්‍රියා කරන්නේ. ඉතින් ඔය මූලික කාරණා දෙක ඇතුළත්ව අපි සාකච්ඡාවල් දැනටමත් පවත්වගෙන යනවා. හැබැයි මේ සඳහා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් සහභාගී වෙන්නේ නැහැ. නමුත් අනිත් සියලු දෙනාම වගේ නියෝජනය කරනවා. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න විපක්ෂයේ අනිත් සෑම දෙනාම වගේ නියෝජනය කරමින් ඒ සභාව අපි පවත්වගෙන යනවා. ඉතින් ජනතා විමුක්ති පෙරමුණත් අපි නිතර නිතර ආරාධනා කරනවා එකට වැඩ කරන්න එන්න කියලා. නමුත් මේ දක්වා නම් ඒ විධායක සභාවට සහභාගී වුණේ නැහැ.
ආරාධනාවක් කළාද නැත්නම් ආරාධනාව ප්‍රතික්ෂේප වුණාද?
නෑ, ඇත්තටම අපි හැම සභාවකටම ආරාධනා කරනවා. මොකද අපි එක සිද්ධියකින් හෝ එක කාරණාවකින් අතහැරලා දාන්නේ නෑ. අපි බොහෝ විට පාර්ලිමේන්තුවේ දැන් ඔය සෞඛ්‍ය ඇමතුමාට විරුද්ධව ඉදිරිපත් කරන්න යන පෙස්සම විශ්වාසභංග යෝජනා ඒකටත් අපි ආරාධනා කරනවා. අපි එක සිද්ධියක් නිසා සම්පූර්ණයෙන් විපක්ෂයේ වෙනත් මතයක් දරුවාය කියන කාරණාව පදනම් කරගෙන ඔවුන් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මොකද මේ වෙලාවේ සියලු දෙනාම වැදගත්. ඒ නිසා අපි විපක්ෂයේ ඉන්න අය නෙවෙයි ආණ්ඩුව ඇතුලේ ඉන්න යම් ප්‍රගතිශීලී අදහස් තියෙන අයටත් නිරන්තරයෙන් ආරාධනා කරනවා. නමුත් අපේ රටේ දේශපාලන තත්ත්වය තමයි ඔවුන් යම් ආකාරයක ආණ්ඩුවත් එක්ක රැඳී සිටීමේ වරප්‍රසාද පහසුකම් වෙනුවෙන් එහෙම රැඳී ඉන්න එක තමයි ලංකාවේ සාමාන්‍ය ස්වභාවික තත්ත්වය.
තිස්සතනායක මහතා, දැන් මේ අපි මේ සාකච්ඡාව සිදු කරන දවසට දිනයකට කලින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මේ වෙනකොට ඇතිවෙලා තියෙන දැඩි ඖෂධ හිඟය. එතකොට ජනතාව විටින් විට රෝහල් තුලදී යම් ඖෂධ, නිර්වින්දන ඖෂධ, යම් ඖෂධ ලබා දුන්නාට පස්සේ මිය යාම සම්බන්ධව විශාල හඬක් තියෙනවා ලංකාව තුළ. එතකොට සෞඛ්‍ය අමාත්‍යවරයාට විශාල චෝදනාවක් එල්ල වෙලා තියෙනවා. සමගි ජනබල වේගය යම් උත්සාහයක ඉන්නවා ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් කෙනෙන්. දැන් මේ වෙනකොටත් මන්ත්‍රීවරුන් 42 දෙනෙකුගේ විතර වගේ අත්සන් එකතු වෙලා තියෙනවා කියලා මට දැනගන්න හම්බෙන්නේ. දැන් මොකක්ද මේකේ පරමාර්ථය? දැන් අපි පාර්ලිමේන්තුව සංවිතිය බැලුවාම දෝෂාභියෝගයක් ගෙනල්ලා විපක්ෂයට ඒක ජයග්‍රහණය කරගන්න තරම් බහුතර ඡන්ද සංඛ්‍යාවකුත් නැහැ. එහෙම බැලුවා මොකද්ද පරමාර්ථය?
ඇත්තට මේකේ මූලික පරමාර්ථය තමයි ජනතාවගේ විරෝධතාවය සහ ඒ සිදුවීමට අදාළ අපේ විරෝධතාවය ලෝකෙටත් රටටත් පෙන්ලා දෙන එක. සමහර විට ඔබ කියනවා වගේ ඉදිරිපත් කරන හැම එකක්ම සම්මතක වෙන්නේ නැහැ. මොකද හේතුව බහුතර නියෝජනයක් අපිට නැහැනේ. දැන් පාර්ලිමේන්තුවේ අපේ සංස්කෘතිය තමයි ආණ්ඩුව නම් ආණ්ඩුව ඕන බොරුවක් හෝ හොරකමක් හෝ වංචාවක් සිදු කළත් ආණ්ඩුවයි ඡන්ද දෙන්නේ ආණ්ඩුවයිට. ඒක දකුණු ආසියාවේම තියෙන තත්ත්වයක්. මම හිතන්නේ ආසියාවෙන් උඩ ඔය හර්ධ සාක්ෂියට එකඟව ඡන්ද දෙන පිරිසකුත් ඉන්නවා. ඒ සමහර පාර්ලිමේන්තුවල. හැබැයි දකුණු ආසියාවේ මම දක්ව විශේෂ ලක්ෂණේ තමයි තමන්ගේ පක්ෂයේ නායකයා ඉදිරිපත් කරන මතයත් එක්ක තමයි පාර්ලිමේන්තුවත් හැම විටම ක්‍රියා කරලා තිබෙන්නේ. ඉතින් ඒ නිසා අපිට සමහර විට ජයග්‍රහණය කරන්න බැරි වේවි. හැබැයි ලොකු මතයක් රටේ තිබෙනවා. අපිට නිහඬව ඉන්න බැහැනේ. දැන් මොකද ලංකාවේ මෑත කාලේ ඇතිවෙච්ච දරුණුතම සිදුවීම තමයි ওই සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උද්ගත වෙලා තිබෙන්නේ. එකක් බෙහෙත් තේත් නැහැ. දෙවෙනි තේත්තේ තමයි කොවිඩ් තත්ත්වයත් එක්කයි රටේ මේ ඇතිවෙච්ච තත්ත්වයන් එක්කයි මේකේ විශාල මගඩි ගණනාවක් සිදුවෙමින් තිබෙනවා. ඒ කියන්නේ බෙහෙත් මාපියාවක්. ඒක ලංකාවේ ඇත්තටම කාලාන්තරයක් තිස්සේ සිදුවෙන දෙයක්. නමුත් ඒ අස්සේ බාල බෙහෙත් ඇනෝම් කිරීම විශේෂයෙන්ම ලෝක බැංකුව සහ තවත් ජාත්‍යන්තර සංවිධාන දුන්නු ණය මුදල් වලින් පවා එවැනි වංචා සහගත ලෙස බෙහෙත් ගෙන්වීම, ප්‍රමිතියෙන් තොර බෙහෙත් ගෙන්වීම නිසා ඇතිවෙච්ච අතුරු ආබාධ, මියගිය සංඛ්‍යාව, ඒ වගේ දේවල් දැන දිගින් දිකටම රෝගීන් එක්ක මේ මරණයත් අතර සෙල්ලම මේ කරන්නේ. ඒක බරපතල වරදක්. ඉතින් අපි කියන්නේ මේක සෞඛ්‍ය ඇමතිවරය විතරක් පමණක් නෙවෙයි. මේකට සෞඛ්‍ය බලධාරීන්ත් වගේ කියනවා. දැන් අපේ සෞඛ්‍ය පාලනය සඳහා විශේෂ ඖෂධ පාලන අධිකාරිය ක්‍රියා කරන ආකාරයත් හාස්‍යජනකයි. මොකද මම දැක්කා මේ සිද්ධියක් සම්බන්ධයෙන් ඖෂධ පාලන අධිකාරිය මාධ්‍ය සාකච්ඡාවක් කියලා කියනවා. එහෙම හිඳලා හිටලා අතුරු ආබාධ එන්න පුළුවන් සමහර ප්‍රතිකාර වලින්. නැත්නම් සමහර ඖෂධ වලින් කියලා කියනවා. හැබැයි එහෙම නිදහසට කරුණු කියන්නේ මේ වගේ රටක එහෙම පුළුවන්ද? මේ වගේ රටක එහෙම එම කිව්වොත් ඒ අයට දෙන ලබන දඬුවම කොයිතරම්ද කියලා අපිට හිතා ගන්න පුළුවන්. අවාසනාවට වගේ මෙහෙම බේරෙන්න උත්සාහ කරනවා තාමත් මේ සිද්ධිය නිවැරදි කරන්න උත්සාහ කරන්නේ නැතුව. ඒ නිසා තමයි විපක්ෂ නායකතුමා ප්‍රමුඛ පාර්ලිමේන්තු විපක්ෂ කණ්ඩායම තීරණය කරේ ජනතාව ගෙනියන මේ අනතුරුදායක තත්ත්වය. ඒ වගේම මේ බෙහෙත් තේත් වලින් කරලා තියෙන මේ මහා විශාල වංචාව පිළිබඳ රටටත් ලෝකෙටත් හෙළි කරන්න තමයි මේ විශ්වාස භංග යෝජනාව අපි ඉදිරිපත් කරන්නේ. මොකද මේකේ හරහවත් අඩු ගානේ ඇහුම්කන් දෙන්න කියලා. හැබැයි ඉතින් අවාසනාවට ජනාධිපතිවරයාත් ඇහුම්කන් දෙන බව පේන්නේ නැහැ. දැන් මේ ඉස්සලත් ඒ වගේ සිදුවීම් ගණනාවක් කළා. හැබැයි ඇහුම්කන් දුන්න බව පේන්නේ. ඔහු තමන්ගේ කණ්ඩායම රකිනවා, ආරක්ෂා කරනවා. ඉතින් හොරු රකින්නවා නම්, වංචාකාරු රකින්නවා නම්, ඉතින් රටේ නායකයා හැටියට තවදුරටත් ඔහුට අර කතාවක් තියෙන බීරි අලින්ද විනාවයනා කරාට වැඩක් නැහැ කියලා. ඉතින් ජනමතයකින් පමණයි ඒකට උත්තර දෙන්න අපිට පුළුවන්කම ලැබෙන්නේ.
හැබැයි තිස්සත් නායක මහතා, දැන් අපිට දැන් වර්තමාන සෞඛ්‍ය ඇමතිවරයා කෙලි නබුක්වැල්ලට විතරක් මේ චෝදනාව දෙන්න පුළුවන්ද? දැන් ඔබ සඳහන් කරපු ආකාරයට ශ්‍රී ලංකාවේ ඖෂධ පාලන අධිකාරියත් මේට වග කිව යුතුයි. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම, මේ අපි ඉන්න රට ඔස්ට්‍රේලියාවේ, මේ ඖෂධ පාලන අධිකාරියට කියන්නේ ඔස්ට්‍රේලියන් තෙරපියුටික් ගුඩ්ස් ඇඩ්මිනිස්ට්‍රේෂන් කියලා. ඒ ආයතනයේ කිසිම අනුමැතියකින් තොරව අඩුගානේ රටේ අගමැතිවරයා පවා සෞඛ්‍ය ශාස්ත්‍රය සම්බන්ධව, ඖෂධ සම්බන්ධව, හෝ කොවිඩ් නීති සම්බන්ධව, අඩුගානේ ලොක්ඩවුන් කිරීම සම්බන්ධව හරි කිසිම දෙයක් ප්‍රකාශයට පත් කරන්නේ නැහැ. එතකොට දැන් අපි දැක්ක පහුගිය කාල සීමාවේදී මේ හදිසි ඖෂධ මිල ගැනීම, මිලදී ගැනීම කියන තත්ත්වය මත තමයි මේ ආකාරයෙන් මේ වංචා සහගත විදිහට ලියාපදිංචි නොවුණු ඖෂධ ලංකාව තුළට ඇවිල්ලා තියෙන්නේ, බාලවර්ගයේ ඖෂධ ලංකාව තුළට ඇවිල්ලා තියෙන්නේ කියලා. එහෙනම් එහෙම බැලුවාම ඖෂධ පාලන අධිකාරිය සතුව යම් වගකීමක් තියෙනවා. ඊට කලින් හිටපු රජයේ සතුවත් යම් වගකීමක් තියෙනවා. ඒ කියන්නේ දැන් මේ මාස දෙක තුනක් ඇතුළත කෙනාප ඖෂධ නෙමෙයිනේ මේ තත්ත්වයට මූලික වෙලා තියෙන්නේ නේද? එතකොට යම් සැලැස්මක් නැත්තේ ඇයි ලංකාවේ?
ඇත්තටම මම මේක පිළිගන්නවා. මොකද මේක කෙනෙකුට දෙන්නෙකුට ඇඟිල්ල දික් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් සෞඛ්‍ය අමාත්‍යවරයා තමයිනේ පූර්ණ බලධාරියා. දැන් ඇත්තටම ඖෂධ නියාමන අධිකාරිය තමයි ලංකාවේ ඖෂධ පිළිබඳ පූර්ණ වගකීම තිබෙන්නේ. ඔවුන්ගේ අනුමැතියකින් තොර රටට කිසිදු ආකාරයක ඖෂධ ගෙන්නන්න බෑ. නමුත් අවාසනාවට වගේ හදිසි තත්ත්වයන් නියම කරලා, ඒ හදිසි තත්ත්වයන් මත හදිසි මිලදී ගැනීම සඳහා අමාත්‍යාංශ අනුමැතිය ලබා දීම ආවරණ අනුමැතියට යටත්ව සිදු කරනවා. එතකොට ඒක සඳහා අනුමැතිය ඖෂධ නියාමක අධිකාරියත් ලබා දෙනවා. මෙතන තමයි වැරද්ද. මෙතන කරන්නේ ඇත්තටම යථාර්ථවාදී ක්‍රියාවකට වඩා, ඒ කියන්නේ සත්භාවයෙන් ක්‍රියා කරනවට වඩා, මාපියාවන් නැත්තම් මේ මහා වංචාකරුවන්ට ඉඩ දෙන ආකාරයට නීති ලිහිල් කර ගැනීමක් තමයි මෙහිදී සිදු වෙලා
තිබෙන්නේ. මේ කෝප් කමිටු වලින් පවා ඔවා මේ වෙනකන් හෙළිදරව් වුණ නැතියි.
නෑ, කෝප් කමිටුවෙන් ඇත්තටම විමර්ශනය කරනවා. මම මේක මමත් කෝපා කියන කොමිටිය ඉන්නවා. ඒ කියන්නේ ලංකාවේ රාජ්‍ය ආයතන 900ක ගිණුම් බලන කොමිටිය. මමත් සමාජිකයෙක්. ඒතර කෝප් කමිටුව තව විදිහකින් සංස්ථා 400ක් ඒ ගණේට අයිති වෙන ව්‍යාපාර බලනවා. ඒ කමිටු දෙකෙන්ම නිරීක්ෂණය කරනවා. හැබැයි ඒවායේ නිරීක්ෂණයට භාජනය වෙන්නේ අවුරුදු කීපයක් ගත වෙලා. විශේෂයෙන්ම ඔඩිට ජෙනරල් වරයා, ඒ කියන්නේ ලංකාවේ විගණකාධිපතිවරයා අපිට ඉදිරිපත් කරන වார்த்தාවලට අනුව තමයි ඒවා විමර්ශනය කරන්නේ. මම දන්නවා ඒ කමිටුවේ සමාජිකෙක් හැටියට කෝපා කෝප් කමිටු දෙකටම මේව වාර්තා වෙනවා. මේවට වඩා තවත් යටින් ක්‍රියාත්මක වුණු මහා වංචාවන් විශාල ප්‍රමාණයක් වාර්තා වෙනවා. ඒවා නිවැරදි කරන්න ඇත්තටම උපදෙස් සහ නියෝග නිකුත් කරන බොහෝ අවස්ථාවල. නමුත් අවාසනාවට කෝපා සහ කෝප් කමිටු දෙකම තාමත් නිකන් ආයතනික දෙකක් හැටියට තියෙනවා මිසක ඒවායේ නීතිය ක්‍රියාත්මක කිරීම තරම් බලයක් එතන ලබා දීලා නැහැ. ඒක අවාසනාවන් තත්ත්වය. අපි දිගින් දිගටම ඉල්ලනවා කෝපා සහ කෝප් කියන පාර්ලිමේන්තුවේ ඒ තියෙන ගිණුම් පිළිබඳව, මුදල් පිළිබඳව බලන කමිටු දෙකට පූර්ණ බලතල දීලා, ඒ වගේම ඒවට අවශ්‍ය නීතිමය පියවර ගැනීම සඳහා නීතිපති හරහා තව වෙනත් ආකාරයේ කාර්යක්ෂම පියවරකට අවතීර්ණයට ඉඩ දෙන්න කියලා. මම කියන්නේ මේ බෙහෙත් ගෙන්නීමේ කටයුතු පමණක් නෙවෙයි. මම මේ කමිටුවේ සමාජික හැටියට දන්නවා දෛනික වෙන හැම වார்த்தාවකම රාජ්‍ය අංශයේ විශාල වංචාවන්, දූෂණ ඒවා තුළින් හෙළි වෙනවා. හැබැයි අවාසනාවක් තියෙන්නේ ඒවා හෙළි වෙලා නීතිමය පියවර ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට යවුවාම ඒවා අවුරුදු ගණන් පල් වෙනවා.
අපි මේ වෙනකොට සාකච්ඡා කරමින් සිටින්නේ ඔස්ට්‍රේලියාවට පැමිණලා සිටින ශ්‍රී ලංකාවේ ප්‍රධාන විපක්ෂයේ සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්සත් නායක මහතා සමගින් ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය පිළිබඳව. දැන් අත්නායක මහතා, දැන් මේ ඊයේ පෙරේදා ජනාධිපතිවරයා බොහොම හදිසියෙන් දෙමළ පක්ෂ කැඳවලා ශ්‍රී ලංකාවේ 13 වෙනි සංශෝධනය සම්බන්ධව ඉක්මන් සාකච්ඡාවක් පැවැත්වුවා. මං හිතන්නේ ජනාධිපතිවරයාට අවශ්‍යතාවයක් තියෙනට ඇති කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන් ඉන්දියානු සංචාරයට කලින් මේ සම්බන්ධව දෙමළ පක්ෂත් එක්ක යම් එකඟතාවයකට ඇති වෙන්න. එතනදී අපි දැක්කා ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කිරීමක් කළා, පොලිස් බලතල ලබා දෙන්න බෑ, අනිකුත් බලතල සම්බන්ධව බලය බෙදීම සම්බන්ධ වන ක්‍රියාමාර්ග ගැනීම සඳහා කමිටුවක් පත් කරන්න පුළුවන් කියලා. දැන් මේ කාරණේදී විපක්ෂය කොතනද ඉන්නේ?
අපි 13 වෙනි ව්‍යවස්ථා සංශෝධන නීති විරෝධී සංශෝධනයක් කියලා පිළිගන්නේ නැහැ. අපි කියන එක ක්‍රියාත්මක කරන්න ඕනේ. හැබැයි 13 වෙනි ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාත්මක කරයි කියලා ව්‍යවස්ථාවේ කඩවීමක්වත් නීති විරෝධී ක්‍රියාවක්වත් සිදු වෙනවා කියලා කාටවත් තර්ක කරන්න බෑ. අවාසනාවට වගේ 13 වෙනි ව්‍යවස්ථාව පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීමට ඕන ප්‍රධානම අංශය අඩබණ කරලා තිබෙන්නේ. දැන් අතර මේක අංශභාගය හැදුණු රෝගියෙක් වගේ. ඇයි? එහි පාලන බලය, ඒ කියන්නේ ওই පොලිස් බලතල ඉඩම් බලතල ගැන කතා කරන්න පෙර ඇත්තටම පළාත් සභාව ක්‍රියාත්මක නොකර තියන්නේ ඇයි කියලා අපි බලමු. දැන් මේ පළාත් සභාව අවුරුදු 6ක් තිස්සේ මහජන මන්ත්‍රීවරුන්ගෙන් තොර, ඒ කියන්නේ පළාත් සභාව මන්ත්‍රීවරුන්ගෙන් තොර පාලනයක් තිබෙන්නේ. ඒතකොට ඒක කවුද නැවැත්වේ? ඇත්තටම වර්තමාන ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා හැටියට ඉන්නකොට විශේෂයෙන්ම යහපාලන ආණ්ඩුව සමයේ සංශෝධනයක් ගෙනල්ලා මේ මැතිවරණ ක්‍රමය සංශෝධනය කරනවායි කියන සංශෝධනයක් ඉදිරිපත් කරලා මේ මැතිවරණේ එහෙම පිටිම නවත්තලා තිබෙන්නේ. ඒක තමයි බරපතලම වරද. අපි ඇත්තම 13 තියෙන ඉඩම් පොලිස් ගැන කතා කරන්න ඉස්සර වෙලා ඇත්තට මේ 13 වෙනි ව්‍යවස්ථාවේ පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීමට තියෙන ඉතුරු 98% මහජන වරමකින් ක්‍රියාත්මක කරන්න තියෙන අවස්ථාව පවා අත්විටවල තිබෙනවා අද ලංකාවේ. ඉතින් ඒක වාක්‍යෙම සම්පූර්ණ ජනාධිපතිවරයා බාර ගන්න පෙර ඔහු අගමැතිවරයා හැටියට ඉන්නකොට තමයි ඒක නැවැත්වුවේ. දෙක, ඇත්තටම 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීම පිළිබඳ සමග ජන බලවේගයේ කිසිදු විරෝධයක් නැහැ. නමුත් පොලිස් බලතල ලබා දීම පිළිබඳව යම් කතිකාවක් තිබෙනවා. ඒක අපි පිළිගන්න ඕන. මොකද තාමත් පළාත් සභාවල එවැනි බලතල ලබා දීම හරහා ඔවුන්ට ස්වයන් පාලනයක වගේ තත්ත්වයක් ඇතිවීමට තරම් පසුබිමක් තිබෙනවද කියලා. මම හිතන්නේ උතුරේ ජනතාවට අවශ්‍ය වෙන්නේ ඒව නෙවෙයි. උතුරේ ජනතාවගේ මූලික ප්‍රශ්න තියෙන්නේ ඔවුන්ට ජීවත් වීමේ ආර්ථික අර්බුද සහ ඔවුන්ගේ යුද සමයෙන් පස්සේ ඇතිවෙච්ච බිඳවැටීම් වලින් යටි ගොඩ යන්න උදව් කරන එක. ඒකට සංවර්ධනය. ඇත්තටම මේ ආර්ථික සංවර්ධනය සහ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම, ඊළඟට යුද්ධෙන් පීඩාවට පැත්වෙච්ච පවුල් යලි නගා සිටවන්න ගෙනෙන ක්‍රියාකාරී වේගවත් වැඩපිළිවෙලක් ඇති කිරීම මම හිතනවා මුල් පියවරට හොඳයි. හැබැයි ඒක කරන්නත් පළාත් සභාව ටික ඇති කිරීම ඉතාමත් වැදගත්. මම හිතනවා ජනාධිපතිවරයා ඉන්දියානු සංචාරයට පෙර මමත් දොටුවා ද්‍රවිජ ජාතික සන්ධානයේ ඇතුළු මන්ත්‍රීවරු ගණනාවක් ඒ දේශපාලන පක්ෂවල මුණ ගැහිලා තිබුණා. ඔහු ඒ කලේ ඉන්දියාවට ගිහිල්ලා මේවට උත්තර දෙන්න ඕන පාර හදාගන්න එක. ඉතින් ඔහුගේ වචන වලින්ම කියනවා නම් ඔහු කියනවා පොලිස් බලතල ලබා දීම සඳහා පාර්ලිමේන්තුවේ එකඟතාවය යලි ගන්න ඕන කියලා. ඔහු එහෙමයි කරන්නේ. මොකද හැම වෙලාවෙම මම දැක්ක ජනාධිපතිවරයා මොකක් හරි වුණොත් පාර්ලිමේන්තුවට දාලා ඔහු ඇඟ බේර ගන්න හදනවා. ඉතින් මම කියන්නේ
ඉතින් ඒක හොඳ නැද්ද? පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම සුදුසු දෙයක් නෙමෙයි.
පාර්ලිමේන්තුවේ අනුමැතිය දීලා තියෙන දෙයක්. අපි කියන්නේ නැවත නැවත පාර්ලිමේන්තුවෙන් අහන්න ඕන කියලා කතාව කියන්න උවමනා නැහැ. මොකද 13 වෙනි ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවෙන් අනුමත කරපු දෙයක්. එතකොට මේ ඇඟ බේරගෙන මාරු වෙන්න.
ඉතින් නමුත් ඒක දැන් සෑහෙන කාලයක් තිස්සේ ඉඳන් ක්‍රියාත්මක නොවිලා තියෙන දෙයක් නේ. යම් කිසි ඉදිරි පියවරක් ගැනීමේදී පාර්ලිමේන්තුවේ අදහස් විමසීම හොඳ දෙයක් නෙමෙයි කියලා
කියනවා. නෑ, විවාදයක් ලබා ගැනීම හොඳ නැහැ කියලා කියන්නේ නැහැ. මම කියන්නේ මම ජනාධිපතිවරයාගේ හැසිරීම ක්‍රියාකලාපය හොඳට දන්න කෙනෙක් හැටියට ਉਹ හැම විටම ඇඟ බේරා ගැනීම සඳහා එවැනි දේවල් කරනවා. අපි කියන්නේ අවංක නම් එකයිනේ කරන්න තියෙන්නේ. එහෙනම් වහාම පළාත් සභාව මැතිවරණ පවත්වන්න. ඒකේ කාරණා දෙකක් විතරයි ඔය ඉඩම් හා පොලිස් බලතල. අනිත් 98 එතන 98ම ක්‍රියාත්මක වෙන්නේ අද ජනාධිපතිවරයා පත් කරපු නියෝජිතේ කරා. ඒ කියන්නේ ආණ්ඩුකාරවරයා හරහා. වෙන කවුරුත් නැහැ. ඒතර එතන කොච්චර වැරද්දක් කරනවද කියලා බලන්න. හැබැයි ඒක මේ ජනාධිපතිවරයා විතරක් නෙවෙයි. ඒක ගිය ජනාධිපතිවරයාටත් අදාළයි. ඔහු අවිලත් පළාත් සභා මැතිවරණේ තිබුණ නැහැ. නමුත් ඒක නැවැත්ුවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා අග්‍රාමාත්‍යවරයා හැටින්න කාලේ මැතිවරණ සංශෝධනයක් ගෙනල්ලා. ඉතින් අපි කියන්නේ ඉස්සරලාම මේ පළාත් සභා මැතිවරණ සක්‍රිය කරන්න. දැන් පළාත් සභා මැතිවරණ විතරක් නෙමෙයි පළාත් පාලන මැතිවරණත් ලංකාවේ කල් දාලානේ. ඒක ඇත්තටම කිසිම සාධාරණ හේතුවක් නැහැ. පළාත් පාලන මැතිවරණ කල් දාලා ඒ වෙනුවට උත්සාහ කරා සීටුප මන්ත්‍රීවරුම යලි පත් කරන්න නීතිය ගේන්න. ඒකට විරුද්ධ වීම නිසා දැන් අwidetildeවලා තිබෙනවා. හැබැයි ඇයි එහෙම කරන්නේ? අපි අහන්නේ මහජන වරන් වලින් පත් වෙලා මහජනතාව කැමැත්තෙන් පත් වෙලා ක්‍රියාත්මක කරන ඕන ආයතන ඒ ආකාරයෙන් පාලනය කරන මිසක නැතුව මේ නිලධාරීන් පාලනය කරලා නැත්නම් බලධාරීන් යොදවලා ආණ්ඩුකාරවරුන් හා නිසි බලධාරීන් හරහා පාලනය කරන්න යනවනම් එතන ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වෙනවා.
දැන් එතනදී මේ දැන් යම් කිසි කෙනෙකුට යම් මතයකට එන්න පුළුවන්. දැන් තාමත් ඉන්නේ කලින් ආණ්ඩුවත් එක්කනේ වර්තමාන ජනාධිපතිවරයා. එතකොට කලින් ආණ්ඩුවේ බොහෝ වෙලාවට බැසිල් රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඔය පිරිස බිම්මට්ටමේ බලය ගොඩක් රඳවාගෙන හිටියා. ඉතින් ඔවුන් උපකල්පනය කරනවා වෙන්නට පුළුවන් පළාත් පාලන ඡන්දය තියලා බලය තහවුරු කර ගැනීම වැදගත් කියලා. මම හිතන ඕන ශ්‍රී ලංකාවේ දේශපාලනික පක්ෂයකට බිම්මට්ටමේ බලය වැදගත්. බිම්මට්ටමේ බලය තියෙනවා නම් ඉතින් එහාට උඩ මට්ටම්වල බලය ස්ථාපනය කර ගැනීමේ කාර්යාවලිය පහසු වෙන හින්දා. හැබැයි ජනාධිපතිවරයාත් ඒක දන්නවා නම් ඇයි ඒක කල් දාන්නේ?
ඒකට මම දකින මූලික හේතු කීපයක් තිබෙනවා. ඇත්තටම පළාත් පාලන මැතිවරණයක් තියෙනවා නම් 100%ක් ඒ සඳහා අපි එකඟයි විතරක් නෙවෙයි මේ මැතිවරණ ව්‍යාපාර වෙනුවෙන් අපි පූර්ණ දේශපාලන ව්‍යාපාරිකුත් ආරම්භ කරලා තිබුණේ. මේ මැතිවරණේ කල් දාන්නේ සල්ලි නැති නිසා නෙවෙයි, ඒක බොරුවක්. මොකද ලංකාවේ මැතිවරණ ඉතිහාසය පුරාම මැතිවරණයක් පැවැත්වීමේදී එකවර මුළු ඇස්තමේන්තුවක් කවදාකවත් දීලා නැහැ. ඇස්තමේන්තුවට සල්ලි දෙන්නේ වරින් වර ඒ මැතිවරණේ පවත්වටත් පස්සේ. ඒතකොට ලංකා ඉතිහාසයේ සිද්ධ වෙලා තින්නේ එහෙමයි. එතකොට මේ පහුගිය වසරේ මැතිවරණය පවත්වන බවට පැහැදිලි ලෙස අයවැයෙන් මුදල් ප්‍රතිපාදනත් වෙන් කරලා දුන්නේ. එතකොට ආණ්ඩුවක් දන්නවා ලබන වසරේ මැතිවරණයක් තියෙනවා. එතකොට මේ මැතිවරණ වෙනුවෙන් මුදල් වෙන් කරලා දීලා තිබියදීත් ඒ මුදල් අර කොටස නිශ්චිත වශයෙන් දෙපාර්තමේන්තුවට වෙන් කරලා දෙන්නේ නැතුව ආණ්ඩුව මගහැරියේ මේ මැතිවරණය පිළිබඳ නිශ්චිතව උන්ට තියෙන බය නිසා. කෙලින්ම කියනවා නම් මැතිවරණය පවත්වලා ආණ්ඩුව ලබා ගන්නා වූ පරාජය, ඒ වගේම උන් ඇදවැටීම වළක්වා ගැනීම සඳහා තමයි මැතිවරණය කල් දැම්මේ. දැන් මෙන කිසි හේතුවක් ලංකාවේ නැහැ. ඇත්තටම ඕනම නායකයෙක් කැමති තමන්ට ජනමතය තියෙනවා කියලා පෙන්වන්න මැතිවරණ පවත්වන්න. දැන් මම එකග නොවුනත් දැන් ඔය අපි හිටමු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව කියලා. එතකොට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේදී අපි දැක්කා, එතකොට අපි විපක්ෂේ, මම එක්සත් ජාතික පක්ෂයේ මහලය කැමරේ, මම අති දුෂ්කරතාවයට පත් වුණ අවස්ථා තියෙනවා. මොකද මැතිවරණ වැඩි, ඒ කියන්නේ පළාත් සභා මැතිවරණ එහෙම කඩින් කඩ තිබ්බා. ඒක වැරදි. නමුත් ඔහු ඇයි මොකද කරේ? ඔහු කළේ හැම විටම රටේ ජනමතයේ මගේ පැත්තට කියලා පෙන්වන්න, ඒ කියන්නේ ආණ්ඩුව පැත්තට කියලා පෙන්වන්න වරින් වර මැතිවරණ තිබ්බා. එහෙම මැතිවරණ එක දවසේ තියලා මැතිවරණ තියලා ඉවර කරන්න ඕනේ? එහෙම කළේ නැහැ. ඒ කළේ දේශපාලන උපක්‍රමයක්. ඒක මම හරි කියනවා නෙවෙයි. හැබැයි ජනමතයේ කියන එක හැම විටම රාජ්‍ය නායකයෙකුටත් ආණ්ඩුවටත් වැදගත්. හැබැයි ඒක මගහරිනවයි කියලා කියන්නෙම පැහැදිලි ලෙස පරාජය වෙනවයි කියන බය නිසා මගහැරීමක් විස වෙන කිසිම කාරණයක් නැහැ.
ඉදිරි මැතිවරණයේ ජනාධිපතිවරණ ක්ුණත් එහෙම විපක්ෂයේ සූදානම් කොහමද?
ඔව්, ඇත්තටම ඉදිරි මැතිවරණ දෙකක් එන්න ඉඩ තියෙනවා. දැන් අපි හිතමු පළාත් පාලන මැතිවරණේ නම් දැන් අධිකරණ ක්‍රියාවලියක තියෙන අධිකරණයේ තීන්දුවක් මේ මාසේ අන්තිමට දෙයි කියලා අපි බලාගෙන ඉන්නවා. ඒ වගේම පළාත් සභා මැතිවරණත් අපි හිතනවා ඉන්දියානු සංචාරයෙන් පස්සේ ජනාධිපතිවරයාට යම් ආකාරයක තැනකට එන්න වෙයි කියලා. ඒ දෙකම පැත්තකින් තිබ්බත් ඉස්සරහා එන්න තියෙන ප්‍රධානම මැතිවරණය තමයි ලබන අවුරුද්දේ නොවැම්බර් මාසේ 20ට ප්‍රථම, ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඊට මාස දෙකකට ප්‍රථම අගෝස්තු මාසේ වෙනකොට ජනාධිපතිවරණයකට අනිවාර්යයෙන්ම යා යුතුයි. ලංකා ඉතිහාස ලංකාවේ ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණයක් කල් දාන්න බෑ. ජනාධිපතිවරණයක් නිශ්චිතව පැවැත්වුවේ නැත්නම් ජනාධිපති ධූරයේ ඉබේ අහෝසි වෙනවා. අය එතන වෙන කතන්දර දෙකක් නැහැ. ඒ නිසා ජනාධිපතිවරයා ලබන අගෝස්තු පමණ වන විට මැතිවරණයකට යා යුතුයි ජනාධිපතිවරණයට. හැබැයි යම් විදිහක ජනාධිපතිවරණය කල්පනා කරොත් මට කලින් යන්න ඕන කියලා ඒක වළංගු වෙන්නේ කලින් හිටපු ජනාධිපතිවරයාට. එතුමාට පූර්ව හිටපු ජනාධිපතිවරයාට තේරිපත් වෙච්ච ජනාධිපතිවරු විතරයි. අපේ ආණ්ඩුකම ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව තියෙනවා අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකුට එහෙම යන්න බෑ. ඒ නිසා ਉਹ නීතිය සංශෝධනය කරන්න ඕනේ, ව්‍යවස්ථාව සංශෝධනය කරන්න ඕනේ. හැබැයි අපි කැමති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයාට කලින් ජනාධිපතිවරණයකට යන්න ඕන නම්, අපි නෝ ජනවාරි මාසේ කියලා යන්න ඕන නම් ව්‍යවස්ථාව වෙනස් කරනවා නම් අපි වෙනස් කිරීම සඳහාත් සමගි ජන බලවේගයේ සහයෝගයෙන් ලෑස්ති. මොකද අපිට ඕන මැතිවරණයක්. ඒ මැතිවරණයක් පවත්වන්න රටේ ජනතාවට කැමැත්ත ප්‍රකාශ කරන. මොකද මේ තියෙන ආණ්ඩුව ගැනවත් ජනාධිපතිවරයා ගැනවත් මහජන වරමක් තියෙනවායි කියලා විශ්වාස කරන්නේ නැහැ. අපි අභියෝග කරන්නේ නැහැ ජනාධිපතිවරයාට ඔහු නීති විරෝධී කියලා. ඇයි? ව්‍යවස්ථාවේ තිබෙනවානේ මන්ත්‍රීවරු අතරින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරගන්න පුළුවන් කියලා. ඒක අභියෝග කරන්නේ නැහැ. නමුත් ඔහුට ජනමතයක් නැහැ කියලා අපි කියනවා. ඒත් එක මේ ආණ්ඩුවටත් අරගලෙන් පස්සේ ජනමතයක් නැහැ. ඒක ඒගොල්ලොන්ගේ නිල කාලයේ තව ඉස්සරහට තියෙන බව ඇත්ත. හැබැයි පාරට බැහැලා මිනිස්සු ගෙදර යා යුතුයි කියලා ලොකුවට විරෝධය පළ කරලා දැන් නිහඬව ඉන්නවා. නමුත් ජනමතයක් නැහැ. ඒ නිසා මැතිවරණයක් අවශ්‍යයි. ඒ මැතිවරණයකට සමගි ජන බලවේගයේ සූදානම් පාර්ලිමේන්තු මැතිවරණයකටද ජනාධිපතිවරණයකටද කියන එක අපිට අවශ්‍ය නැහැ. ඕනම මැතිවරණයකට අපි සූදානම්. මොකද පාර්ලිමේන්තු මැතිවරණයකටත් යන්න දැන් ජනාධිපතිවරණයට බලය තියෙනවා. ඕනම වෙලාවක පාර්ලිමේන්තු විසිරා හරින්න පුළුවන්.
එතකොට සමගි ජන බලවේගයේ පැත්තින් ජනමතය පිළිබඳව ගත්තහම එතනත් යම් යම් මතවාද තියෙනවා පක්ෂ විපක්ෂ වශයෙන්, පක්ෂේ නායකයා සම්බන්ධව, ඒ වගේම පක්ෂයේ හැර යන කණ්ඩායම් පිළිබඳව විවිධ අවස්ථාවලදී විවිධ තොරතුරු වාර්තා වෙනවා. අපිට පුළුවන් ද පුංචි අදහසක් ලබා දෙන්න කොහොමද පක්ෂය ඇතුළේ සම්බන්ධ තියෙන සූදානම සහ යම් අර්බුද තියෙනවා නම් ඒවා කළමනාකරණය කරගන්න කිය.
ඔ සමගි ජන බලවේගේ ඇත්තටම අපි දේශපාලන සන්ධානයක්. එක සමගි ජන බලවේගේ පක්ෂය සමගි ජන සන්ධානය කියලා අපි දෙකක් තියෙන මෙතන. එතකොට මේ සන්ධානය ඇතුලේ අපි තීරණය කරලා තිබෙනවා ඊළඟ ජනාධිපතිවරණේ අපේ අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස කියන එක අපි ස්ථිර වශයෙන් තීරණය කළ ඉවරයි. ඒක අපේ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණය කළා තිබෙනවා. පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමත් ඒකාබද්ධව තීරණය කළා තිබෙනවා. ඉතින් අපි ඒකට සූදානම් වෙනවා. දැන් අපි බිම් මට්ටමින් ඒ සඳහා දේශපාලන ව්‍යාපාරය ආරම්භ කළා තිබෙනවා. අපි ඡන්ද පොළවල් 12,000ක් ඉලක්ක කරලා වෙනදා අපි කරාට වඩා දේශපාලන ව්‍යාපාරයේ සංනිවේදනයත් එක්ක එකට එකතු වෙලා වැඩ කරන වැඩපිළිවෙලකුත් දැන් ගොඩනගමින් තිබෙනවා. ඒත් එක්කම අපි ඒකට කියන්නේ අපි අතරම ජනපෞර කියලා අපි පටන් ගත්තේ. එක්විත ලංකාවේ ඡන්ද පොළවල් 12,700ක් තිබෙනවා. ඒ කියන්නේ මැතිවරණ කොට්ටාස 160ක් තුල. මේ ඡන්ද පොළවල් 12,700 තුල අපි ඉස්සර බලන්නේ ආසනයකට එක සංවිධායකවරයෙක් ඕගනයිස් කරන්න දාන එකනේ. ඒ වෙනුවට අපි 12,700ක් ඡන්දපොළ මට්ටමින්ම නියාමකවරු නැත්නම් නායකව පත් කරනවා මේ කටයුත්තේ සම්බන්ධීකරණය සඳහා. එක දෙක හැම ඡන්දපොළකම අපේ ඡන්ද ව්‍යාපාරයේ මෙහෙවන සිය දෙනෙක්ගින් යුත් ජනපෞර මෙහෙයුම් කමිටුවක් හැදෙනවා. දැන් ඒකේ මූලික වැඩ කටයුත්ත කරගෙන යන්නේ. තුන්වෙනුව අපි ඒ ජනපෞර ව්‍යාපාරයේ නායකින් 12,000ම එක නෙට්වර්ක් එකට, ඒ කියන්නේ ඇප් එකකට සම්බන්ධ කරනවා පරිගණක ජාලයකට ඔවුන්ගේ සියලු දෙනාම 12,700ම එක ලින්ක් එකකට. ඒතර අපි මේකෙදි කරන්නේ සෑම ඡන්ද පොලකම අර ජනපෞර නියාමකවරයා සහ අපේ ජනපෞර මෙහෙයුම් කමිටුව හරහා SJB ඡන්දනාමලේඛනය සකස් කරන එක. දැන් උච්චර කාල ඡන්දනාමලේඛනයක් තියෙන්නේ මැතිවරණ කොමසාරිස්ට විතරයිනේ. අපි ඒකට සමගාමීව අනුරූපව තව ඡන්දනාමලයක් අපි හදනවා SJB ඡන්දනාමලය. ඒකෙන් තමයි අපි ටාගට් කරන්නේ. ඒ ටාගට් එක අපි කොච්චරක් ගන්න ඕනද? ඒතකොට ලංකාවේ ජනාධිපතිවරණයක් දිනන්න නම් ඡන්ද පොළවල් වලින් 50%කට වඩා අපි දිනන්න ඕනේ. ඒ කියන්නේ ජනාධිපතිවරණ ජයග්‍රහණ තියෙන ප්‍රකාශ කරපු ඡන්දවලින් 50.1%. ඒක ගන්න නම් ඡන්ද පොළවල් වලින් 50%කට වඩා අපි දිනන්න ඕනේ. ඒක තමයි අපේ ටාගට් එක. ඉතින් අපි හරියටම නෙට්වර්ක් එකකින් බලලා ඒ ඡන්ද පොළෙන් පොළට අපේ ටාගට් එක ලං කරගන්න වැඩපිළිවෙලක් තමයි ඔය ජාලය හරහා ජනපෞර කියලා අපි කරන්නේ. ඉතින් ඒක අපි කරගෙන යනවා. ඒත් එක්කම අපිට ජනාධිපතිවරණයට උදව් ගන්න අනිත් දේශපාලන පක්ෂවල සහයෝගයත් අපි දැන් ඇත්තටම බලාපොරොත්තු වෙන. දැන් ඔය ආණ්ඩුවෙන් වෙන් වෙච්ච කොටස් තියෙනවානේ. දැන් ඇත්තටම අපි බලන්න ඕනේ ආණ්ඩුවට පටන් ගන්නකොට 154 දිනක් පාර්ලිමේන්තුවේ හිටියා. ඒක ජනාධිපතිවරයා තෝරන වෙලාව වෙනකොට, ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වෙනකොට ඔක 134ට අඩු වුණා. ඒ කියන්නේ මන්ත්‍රවරු 20ක් අද අඩු වෙලා තියෙනවා එතන. දැන් මේ වෙනකොට ඇත්තටම ගත්තොත් පාර්ලිමේන්තුවේ ආණ්ඩුව පැත්තට තිබෙන්නේ මන්ත්‍රවරු 120ත් 23ත් අතර ප්‍රමාණයක්. ඒ කියන්නේ එතනමුත් 11ක් අඩු වෙලා. ඒ කියන්නේ ඇත්තටම දැන් ආණ්ඩුව පටන් ගන්නකොට හිටියට වඩා මන්ත්‍රවරු 33 දෙනෙක් ආණ්ඩුවට අඩු වෙලා තිබෙනවා. ඒ කණ්ඩායමුත් එක්කත් අපි වැඩ කරනවා.
දැන් ඔය පහුගිය දවස්වල තිබුණා නේද පොඩි පොඩි කතාබහ, මේ උත්තර ලංකා සභාවත් එක්ක කතාබහ යනවා, නිදහස ජනතා සභාවත් එක්ක කතාබහ යනවා, මේගොල්ලෝ එකතු වෙන්න යන්නේ සමග ජන බලවේගයත් එක්ක. අර කලින් තිබුණේ මේ විකල්ප විපක්ෂයක් ආණ්ඩු පක්ෂයක් තීද්දිම ලංකාවේ 55 ඒ කණ්ඩායම කියලා ඒ වගේ එකක් හදන්න යන්නේ කියලා මේ පුංචි කසුකුසු තිබුණා.
ඒක ඇත්තක් තියෙනවා. මොකද ඒක අපි දැන් පටන් ගන්න තියෙනවා. මම ඒකයි විපක්ෂයේ විධායක සභාව කිව්වේ. විපක්ෂයේ විකල්ප වැඩපිළිවෙලක් ගන්න ওই විධායක සභාව කියන එක පටන් ගත්තා. ඒ පක්ෂ ඔක්කොම නියෝජනය කරනවා. දැනට අපි ඇවිල්ලා නැත්තේ, ඒ කියන්නේ අපි එකින් දැන් කරන්නේ සන්ධානයක් ගොඩනැගී පිළිබඳ නිල එකඟතාවයකට වඩා මූලික කාරණා දෙකක් කියලා මම කිව්වනේ. එකක් තමයි පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන අනපනත් වලදී අපි එක මතයකින් ක්‍රියා කරනවා. නැත්නම් අපිත් මත ගොඩක් කියන්න පටන් ගන්නවානේ. දෙක තමයි පාර්ලිමේන්තුවෙන් පිට ජනතාව වෙනුවෙන් ඇති කරන ව්‍යාපාරවලදී අපි එක වේදිකාවක් නිර්මාණය කර ගැනීම වෙනුවෙන් තමයි මේ කටයුත්තට අපි දායක වෙලා වැඩ කටයුතු කරගෙන යන්නේ. ඉතින් මම කිව්වේ මේකට තාමත් නිල සහභාගීත්වයක් නැත්තේ ජනතා විමුක්ති පෙරමුණ විතරයි. අනිත් හැම එක නායකම මේ කටයුත්ත දැනට කරගෙන යනවා.
ජනතා විමුක්ති පෙරමුණ ඒ වගේම තවත් විවිධ පක්ෂ විටින් විට එනවා. දැන් ඔබ නම් මේ නිල සංචාරයක නෙමෙයි ඇවිල්ලා ඉන්නේ, පෞද්ගලික අවශ්‍යතාවක් උදෙසා. නමුත් ඒ අතුරු තිරිස මේ සාකච්ඡාවට සම්බන්ධ කරගන්නේ. නමුත් අපි දකිනවා ලංකාවේ දේශපාලනඥයන් ඔස්ට්‍රේලියාවට ඒ වගේම යුරෝපයේ බොහෝ රටවල් වලට යනවා, අපේ ජනතාව හමු වෙනවා. එතකොට විදේශීය ජනප්‍රජාවගෙන් විපක්ෂයේ මොකක්ද බලාපොරොත්තු වෙන්නේ?
ඔව්, ඇත්තටම අපිට කියන්න තියෙන්නේ මේ වෙලාවේ නම් රටේ දේශපාලන ආර්ථික සමාජීය ස්ථාවරත්වය ඉක්මනින්ම රටේ ගොඩනගා ගන්න ඕනේ. ඒක ගොඩනගා ගන්න අපිට පුළුවන්. ඒක ගොඩනගා ගන්න ඕනේ කැපවීමකුත් ඒ වගේම අවංගකමකුත් වැඩපිළිවෙලකුත්. දැන් අපේ රටේ හුඟක් දැක්කහම අපිට පේන ලොකුම අඩුපාඩු තමයි ජාතික වැඩපිළිවෙලක් නැතිකම. අනිතක නීති හා විනය බිඳ වැටීම. ඒවගේම හොරකම දූෂණය වංචාව තුරන් කිරීම වෙනුවෙන් දැඩි නීතිරීති ක්‍රියාත්මක කරමින් ඒවා සිදු නොවීම. ඉතින් මේ වගේ තත්ත්වයන් නිසා බිඳ වැටිච්ච රට යළි ගොඩ ගන්න ඇත්තටම සමග ජන බලවේගේ මූලික වෙච්ච දේශපාලන ව්‍යාපාරයකට අපිට පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. ඒක අපි ඔප්පු කරන්නේ නිකන් දේශපාලන වේදිකාවල කතා කරමින් නෙවෙයි. ඒකට අපි දැනටමත් අපේ සංවිධාන සියල්ල මූලික වෙලා අපි හදන වැඩපිළිවෙල ගන්නවත් තිබුණා. එකක් තමයි අපි දැනටමත් රට ඉදිරිපත් කළා තිබුණා අපේ ආර්ථික වැඩපිළිවෙල. ඉස්සර වගේ මිනිස්සු අර වේදිකාවේ නැගලා අපි මේක කරන්නම් කිව්වම පිළිගන්න මිනිස්සු එන්නේ නැ අඩු වෙලා තියෙනවා. දැන් උදාහරණයක් කිව්වොත් 1970 වගේ කාලේ සිරිම බණ්ඩාරනායක මැතිණිය කිව්වේ හඳෙන් හරි හාල් ගෙනලා දෙන්නම් කිව්වොත් මිනිස්සු විශ්වාස කරා. ඕක 1977 ජයජ ජයවර්ධන මහත්තයාගේ ප්‍රසිද්ධ කතාවක් තියෙනවානේ ධාන්‍ය රාත්තල් අට. එතකොට ඒක කිව්වා අටාටේ කතාව. එතකොට ඒක කිව්වමත් මිනිස්සු පිළිගත්තා. එතකොට ඊට පස්සෙත් ඔය මට මතයි චන්ද්‍රික කුමාරතුංග මහත්මිය දිනපු 94 ගත්තොත් එහෙම එතුමිය කාලේ කිව්වේ කතා දෙකක්. එකක් තමයි පාන් රාත්තල 3:50 දෙනවයි සහ විවෘත ආර්ථිකයේ මානුෂික මූණවර දෙනවයි කිව්වහම මිනිස්සු ඒකටත් ගියා. ඉතින් ඒ නිසා ඒවා දැන් එන්න එන්න පිළිගැනීම අඩුලා. මම එකක් කියනවා ලංකාවේ ඒක ලෝක දේශපාලනයත් එක්ක යන එකක්. ලංකාවේ දේශපාලනේ අර පක්ෂවලට ගැතිවලා වැඩ කරන ප්‍රමාණය ක්‍රමානුකූලව අඩු වෙමින් තිබෙනවා. ඒක මගේ අත්දැකීම. ඒ කිව්වේ අර පාවින ඡන්දදායකයන් ප්‍රමාණය එන්නේ වැඩි වෙනවා. දැන් ප්ලෝටින් වෝටර්ස්ලා ගැන කිව්වොත් එහෙම දැන් 2015 ජනාධිපතිවරණේ මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරන්න මම දැක්ක ඒ වාර්තාවක තිබුණ කතාවක් මේක. ඒ ඡන්ද විමර්ශන වාර්තාවක තිබුණා මෛත්‍රීපාල සිරිසේන මහතාව ජයග්‍රහණය කරන්න පාවින ඡන්දදායකයන්ගේ 25% විතර ඡන්ද ප්‍රකාශ කරයි කියලා. ඕක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉල්ලපු 2019 40% විතර ඉහළට ගිහිලා තියෙනවා කියලා වාර්තා වෙනවා. ඒ කියන්නේ මිනිස්සු නිශ්චිතව දේශපාලන පක්ෂ බදාගෙන වැඩ කරන්නක ක්‍රමානුකූලව අඩු වෙමින් තියෙනවා.
ඒ කියන්නේ දැන් ඔය උතන ඔය පාවෙන ඡන්ද බවට පත් වෙන්නේ පවතින ආණ්ඩුවට තියෙන කලකිරීම මත යම් කාලයකට එයින් ඉවත් වීම නේද? නැත්තම් Tamange දේශපාලන මතය වෙනස් කළා රටේ අභිවෘද්ධිය වෙනුවෙන් එන පක්ෂයකට ඡන්ද දෙනවා කියන මතය නෙමෙයි දැන් උතන වෙන්නේ.
ඔබ එක 100% එකඟයි එකට. අර කිව්වාගේ විවිධ කලකිරීම් සහ විවිධ එපා වීම් මත ගිහලා අනිත් පැත්තට ගහනවා. අය කිසිම එකක් හොයන. ඒක එකක් තමයි ඒක. ඒක හරියටම හරි. නෑ අපි බලාපොරොත්තු වෙන එක නෙවෙයි. හරියටම නිශ්චිතව බලලා තමන්ට විශ්වාස කළ හැකි දේශපාලන පක්ෂයක් හා ප්‍රතිපත්තියක් එක සහ කණ්ඩායමක්. මොකද දැන් ඡන්ද දෙනකොට මිනිස්සු ටිකක් බලන කාරණාවක් වෙන කවුද නායකයා, කවුද කණ්ඩායම, මොනවද ප්‍රතිපත්තිය. එහෙම නැතුව ආවට ගියාට ඡන්ද දෙන පිරිස ක්‍රමානුකූලව 100% අඩු වෙමින් තිබෙනවා. ඉතින් මේක වර්ධනය වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා ලංකාවේ දේශපාලනය කරන එක ඉස්සරහට ඒතරම් ලේසි පහසු වෙන්නේ නැහැ. මොකද මිනිස්සු රවට්ටන්න පුළුවන් කියලා කාටවත් හිතන්න බැරි විදිහට යනවා. මොකද රැවටෙන එක උපරිමයේ රැවටෙලා ඉවරයි. ඒ නිසා තවදුරටත් ඒ වලේ වැටෙන්නේ නැතුවේ. ඉතින් අපි ඉල්ලන්නේ හැමෝගෙම ඉවසීමෙන් අපි වැඩ කරමු. විශේෂයෙන්ම රට යලි ගොඩ ගන්න පුළුවන්. රට බංකොලොත් කියලා කිව්වට රට අපි විනාශ වෙලා තියෙනවා මේක ගොඩ ගන්න ඕන කියලා අපි කිව්වට ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒකට වැඩපිළිවෙලක් ඕන. ඉතින් ඒක කරන්න හොඳ කණ්ඩායමක් සමග ජන බලවේගයේ ඉන්නවා. විශේෂයෙන්ම අපේ ආර්ථික වැඩපිළිවෙල කරන්න, රටේ පරිපාලන කටයුතු කරන්න, අලුත් අදහස් ඇතුව වැඩ කරන්න හොඳ ජවයක් තියෙන පිරිසක් එක්ක අපි වැඩ කරනවා. ඉතින් අපි ආරාධනා කරන්නේ හැමෝටම එකතු වෙලා අපි මේ වැඩේ යමු. විශේෂයෙන් රට ගොඩ ගන්න ජාතික ව්‍යාපාරයක් කරන්න සමග ජන බලවේගය අපිට පුළුවන් කියන එක තමයි සියලු දෙනාට මතක් කරන්නේ.
විදේශගතව සිටින ශ්‍රී ලාංකික ප්‍රජා විදිහට අපිත් බලාගෙන ඉන්නේ නිතරම අපේ මව්බිම ලංකාවේ මොකද වෙන්නේ කියලා. රටේ අභිවෘද්ධිය තමයි විදේශගතව සිටින ප්‍රජාවගේ විශේෂිත බලාපොරොත්තුව. බලමු ඉදිරි දේශපාලන ගමන මත කොයි ආකාරයේ අතකට ශ්‍රී ලංකාව අප මව්බිම ගමන් කරාවිද කියලා. අපි සූතිවන්ත වෙනවා සමග ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්සත්නායක මහතා ඔබට මේ වෙනකොට ශ්‍රී ලංකාවේ තියෙන තත්වය සහ ඒ වගේම විපක්ෂය ඒ සම්බන්ධයෙන් දරන්නා වූ මත අදහස් සහ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව SBS සිංහල සේවයේ සමගින් කතාබහ කරන්න අපි මැදිරියට පැමිණියට බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි.
ඔබේ ප්‍රජාවේ සිදුවන දෑ සහ ඔබේ සංවාද සඳහා දැන් SBS සිංහල වැඩසටහන ඔබ වෙනුවෙන්ම.